ඊළඟට ගරු අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්ලමැත්තම ඔබතුමාට විනාඩි 20ක පමණ කාලයක් තිබෙනවා.
මම ස්තුති රාසනාරූඩ ගරු මන්ත්‍රීතුමනි. අද ප්‍රථම වතාවට අමාත්‍යවරයෙක් හැටියට මේ ගරු සභාවේ වැෑශීර්ෂය ඉදිරිපත් කරන වෙලාවේ ඒ සම්බන්ධය වචන කීපයක් කතා කරන්න ලැබීම පිළිබඳව මං අතිශයෙන් සන්තෝෂ වෙනවා. ගරු ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් මගේ කෘතඥතාවය පුද කරනවා මට මේ අලුත් අමාත්‍යාංශය ලබා දීම පිළිබඳව. ආර්ථික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ලොකු වගකීමක් දරන්න වෙන බව මා මිත්‍ර බන්දුල ගුණවර්ධන අපේ ගරු මන්ත්‍රීතුමා කිව්වා. ඒක ඇත්ත. අපේ රටේ තියෙන ගැටලු සම්බන්ධයෙන්, ආර්ථිකයේ තියෙන ගැටලු සම්බන්ධයෙන් කොහොමද අපේ ආර්ථිකය අපි අවශ්‍ය තැන්ට ගේන්නේ, ඒවට මොනවද අවශ්‍ය ප්‍රතිපත්ති, අගමැතිතුමා සහ මුදල් ඇමතිතුමා සමග දිනපතා ඒ අවශ්‍ය සාකච්ඡා කරලා ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. ඒ සම්බන්ධයෙන් අපිට අමාත්‍යාංශය හරහා ප්‍රථම වතාවට අපි ඇනලිටික්ස් යුනිට්, එහෙමත් නැත්නම් දත්ත විශ්ලේෂණ ඒකකයක් රජයෙන් පටන් ගත්තා. අපි දන්නවා දත්ත විශ්ලේෂණය තමයි අද වැඩිපුරම ඉල්ලුමක් තියෙන රැකියාව පවා. ඩේටා සයන්ටිස්ට්, ඩේටා එන්ජිනියරින් ගොඩක් ප්‍රධාන පෙළේ පුද්ගලික ආයතන, අපනයන කරන ආයතන, ලෝකයේ ප්‍රධාන ආයතන හැම වෙලාවම මේ දත්ත සමග ඒවා විශ්ලේෂණය කරලා කොහොමද ඉදිරියේ දියුණුවක් කරා යන්න, අවශ්‍ය ඉලක්ක කරා යන්න අද කොයි තීරණ ගත යුතුද කියන එක දත්ත විශ්ලේෂණය කරලා තමයි කටයුතු කරන්නේ. නමුත් අවාසනාවකට අපේ රටේ මේ දත්ත විශ්ලේෂණය පිළිබඳව ගොඩක් දේවල් වෙලා තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා අපි ඒ අලුතෙන්ම ආයතන ඒකකයක් පටන් ගත්තා. තරුණ විශ්වවිද්‍යාල උපාධිධාරීන් එකතු කරගෙන ඒ ඇනලිටික්ස් යුනිට් එක කරගෙන යනවා. දැන් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා මානව සම්පත් ගැන කතා කරා. කිව්ව කොහොමද අපි මේ මානව සම්පත් වැඩි දියුණු කරගන්න ඕනේ, එතනින් තමයි අපි දියුණු වෙන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. මම එතුමාට එක උදාහරණයක් දෙන්න කැමතියි. මේ දත්ත විශ්ලේෂණ ඒකකයේ මගින් කරපු පරීක්ෂණයකින් පස්සේ අපි අලුත් වැඩපිළිවෙලක් පටන් ගත්තා. අපි ඒකට නමක් දැම්මා From Bricks to Microscopes කියලා. එහෙමත් නැත්නම් ගඩොලෙන් මයික්‍රොස්කෝප් එක අන්වීක්ෂයට කියලා. ඒකෙන් අපි අදහස් කරේ අපි ඒ විශ්ලේෂණය කරාම දැක්කා ඔව් අපි අධ්‍යාපනයට බොහෝ මුදල් වියදම් කරනවා. බිලියන 140 ගානක් මම හිතන්නේ මේ වැෑශීර්ෂයෙන් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ වෙන් කරලා තියෙනවා. නමුත් අපිට අවශ්‍ය තැනට යන්න, අවශ්‍ය මැදි ආදායම උගලෙන් ඉහළට යන්න, සංකීර්ණ භාණ්ඩ නිෂ්පාදනය කරන්න අවශ්‍ය දැනුම, මානව සම්පත තියෙනවද කියන එක පිළිබඳව ලොකු ගැටලුවක් තියෙනවා. අද සමාජයේ ගොඩාක් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වෙනවා. ඉතින් ඒ නිසා අපි දැක්ක දේ තමයි අපි වැඩිපුරම මුදල් යොදන්නේ ගඩොල් වලට, එහෙමත් නැත්නම් කොන්ක්‍රීට් වලට, එහෙමත් නැත්නම් යකඩ වලට. එතකොට ගඩොල්, කොන්ක්‍රීට්, යකඩ වලට යොදන මුදල් අපි අන්වීක්ෂ වලට, එහෙමත් නැත්නම් කම්පියුටර් වලට, එහෙමත් නැත්නම් ඒ ගුරුවරුන්ගේ විෂය දැනුම තවදුරටත් සංවර්ධනය කරන්න යෙදුවොත් තමයි අපිට පුළුවන් වෙන්නේ ඔය හැමදාම අපි පාර්ලිමේන්තුවේ කතා කරන දේ අත වශයෙන්ම යථාර්ථයක් කරගන්න. ඉතින් ඒ අලුත් ප්‍රතිපත්තිය හරහා අපි රජයේ මුදල් වෙනුවට බිල්ඩ් ට්‍රාන්ස්ෆර්, බිල්ඩ් මේන්ටේන් ඇන් ට්‍රාන්ස්ෆර් කියන වැඩපිළිවෙල හරහා මේ අවුරුද්දේ ඉඳන් ස්කෝල ගොඩනැගිලි වලට, විශ්වවිද්‍යාලවල හොස්ටල් වලට පුද්ගලික අංශයත් එක්ක එකතු වෙලා ඒ ගොඩනැගිලි හදන ගමන් රජයේ මුදල් සයන්ස්, ටෙක්නොලොජි, එන්ජිනියරින්, මැතමැටික්ස් සහ ඉංග්‍රීසි කියන විෂයන්ට යොදන්න ඒ වැඩපිළිවෙලක් සකස් කරා. මේක උදාහරණයක්. අලුත් විෂය, තාක්ෂණ විෂය 26ක් ඉන්ට්‍රඩියුස් කරන්න, අවුරුදු 13 අනිවාර්ය කරන්න, ලංකාවේ ප්‍රථම ක්ලවුඩ් ස්මාර්ට් පන්ති කාමරය පටන් ගන්න, පළවෙනි ක්ලවුඩ් ස්මාර්ට් ග්‍රේඩ් එකක් පටන් ගන්න, කෝට්ටේ ක්‍රිස්ටියන් කොලේජ් එහෙමත් නැත්නම් ජයවර්ධනපුර විද්‍යාලේ ලක්ෂ 11ක පොලි රහිත ණය විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා දෙන මේ සියලු දේ මේ අයවැය හරහා ඉදිරිපත් කරන්න අපේ ඒ දත්ත විශ්ලේෂණ ඒකකයට එහෙම පුළුවන් වුණා. ලසන්ත අරගියවන් අපේ ගරු මන්ත්‍රීතුමා කිව්වා මේකේ තව තියෙන වැදගත් දෙයක් තමයි මේ ජීවන වේදම කොමිටිය සම්බන්ධයෙන්. එතන එතුමා කිව්වා මම පිළිගන්නවා මොකක් හරි උණයින් පස්සේ තමයි මේ ජීවන වේද කමුටුව හම්බෙලා කරන්නේ. අනේ මොකද්ද අපි කරන්නේ දැන්? කොයි විදියටද අපි බදු වෙනස් කරන්න ඕනේ? එතකොට මේකට අපි කියනවා පොලිසි ඉන්කන්සිස්ටන්සි එකක් තියෙනවා. මේ ප්‍රතිපත්ති ඉහළ පහළ යනවා. අපිට ඉස්සරහට ප්ලෑන් කරන්න හැකියාවක් නැති වෙනවා. ඉතින් ඒ නිසා මේ ජීවන වේදම් කොමිටිය හරහා අපි ප්‍රශ්න එන්න කලින් ප්‍රශ්න තේරුම් ගන්න ඕනේ. අත වශයෙන්ම මට මේ කටයුතු බාර දුන්නේ අපිට මතකයි දැන් මාස 13කට විතර කලින් 13කට 14කට කලින් පොල් ගෙඩියක මිල රුපියල් 130-140. හාල් කිලෝ එක රුපියල් 125. පෙබරවාරි මාසේ අපි ඡන්දෙට යනකොට ඒක ඉතාමත්ම දැඩිව අපිට බලපෑවා. කවුරු මොනවා කිව්වත් ගෙදර ගෘහණිය කියනවා නම් මොකද්ද මේ ආණ්ඩුව පොල් ගෙඩියක් 140යි හාල් කිලෝ එකක් 125යි කියලා. ඒක ඡන්දෙදි අපිට විරුද්ධ ක්‍රියාත්මක වුණා. පළාත් පාලන ඡන්දෙදි. ඉතින් අපි ඒ වෙලාවේ තමයි මේ බාර ධූරයේ වගකීම අපි බාරගත්තේ. එතන ඉඳන් අපි උත්සාහ කරා කොහොමද අපි මේ ආහාර මිල රට පුරා ස්ථාවරව තියාගන්න මේ ගතයුතු ක්‍රියාමාර්ග කියලා. ඉතින් ඒ නිසා අපි හැමදාම එක විශ්ලේෂණය කරනවා. අපිට ඒ ඒකකයට අපිට ඒ දැනුම තියෙන තරුණ විද්‍යාඥයෝ ඉන්නවා, ඒ ස්ටැටිස්ටිෂියන්ස්ලා ඉන්නවා. ඊට පස්සේ ඒ සමීක්ෂණ අපි කරනවා. අපි බලනවා කොයි ආකාරයටද, කොතනද, මොන දිස්ත්‍රික්කේද, මොන ගමේද අපි මේ වෙළඳසල් දාස් ගානකට යනවා. ඉතින් අපි මේ තාක්ෂණය පාවිච්චි කරලා ක්‍රමානුකූලව විද්‍යානුකූලව මේ වැඩපිළිවෙල ඉස්සරහට අරගෙන යනවා. ඉතින් ඒ නිසා අපි මම ස්තුතිවන්ත වෙනවා. ඒ කරන විශ්ලේෂණ හරහා තමයි අපිට පුළුවන් වෙලා තියෙන යම්කිසි ස්ථාවර භාවයක්. මේ අපි කරන දේවල් බොහෝ දෙනාට පේන්නේ නැහැ. නමුත් අපි ඇතුළේ ඉඳන් බොහෝ දේ කරන බව මේ අමාත්‍යාංශ හරහා. තව එක දෙයක් කියන්න, මේ කිරිපිට මිල ගැන මේ දවස්වල කතා වෙනවා. ඔව්, අපේ කිරිපිට මිල සූත්‍රයක් ගෙනාව. ඒකට අපි වගකීම බාර ගන්නවා. ඒක අපේ අමාත්‍යාංශ, ඊට පස්සේ කන්සියුමර් අෆෙයර්ස් පාරිභෝගික අධිකාරිය, මුදල් අමාත්‍යාංශය, මහා බැංකුව, මේ සියලුම දෙනා එකතු වෙලා, ආයතන සියලුම දෙනා එකතු වෙලා කරේ. මම එක උදාහරණයක් දෙන්නම්. මේ කිරිපිට මිල ලෝකේ ඉහළ පහළ යනවා. නමුත් ඉහළ යනකොට මිල ඉහළ යන්නත්, පහළ යනකොට මිල ඒ ගානටම තියෙන්නත් අවශ්‍ය නැහැ. දැන් උදාහරණයක් ඇරෙන මම කියන 2014 දෙසැම්බර් වෙනකොට ලෝකේ GDT, එහෙමත් නැත්නම් මේ ලෝකේ කිරිපිට මිල, ඒ ඔක්ෂන් වල නවසීලන්තේ, ඉංගලන්තේ, මේ ඔස්ට්‍රේලියාවේ රුපියල් වලින් බැලුවොත් එදා ඩොලරයට සාපේක්ෂව රුපියල් සංසන්දනය කරාම රුපියල් 300යි. හැබැයි කීයටද කිරිපිට මිල? රුපියල් 965යි. එතකොට කිරිපිට සමාගමට ගියා රුපියල් 665. ඔබතුමා එක දරන් හිටියද? රුපියල් 665ක් ගියා. දැන් අපි මේ සූත්‍රය සමග කවදාකවත් එහෙම ඒ ගානට යන්න වෙන්නේ නැහැ. 300 ගානකට ගියා නම් එහෙමනම් 965ට නෙවෙයි, සූත්‍රයේ තිබ්බනම් විකුණන්නේ 722ට. 722ට විකුණන්නේ. එතකොට 722ට වික්කනම් ඒ ඉතුරු මුළු ගානම පාරිභෝගිකයට එනවා. අද ලෝකෙ කිරිපිටි මිල අද රුපියල් 180ට ගානක් හැදලා බැලුවොත් රුපියල් 487.20යි. හැබැයි දැන් විකුණන්නේ, දැන් අද ඉඳලා, ඊයේ ඉඳලා, ගිය සතියේ ඉඳලා, මීයේ පෙරේද ඉඳලා රුපියල් 920යි. එතකොට රුපියල් 433යි එන්නේ ඒ මිල සහ විකුණන මිල අතර. එදා තිබුණා රුපියල් 665. නමුත් ගරු සභාපතිතුමනි, කල්පනා කරලා බලන්න, අවුරුදු පහකට කලින් ප්‍රොඩක්ෂන් කොස්ට් එක වැඩි වෙලා තියෙනවා, පඩි වැඩි වෙලා තියෙනවා, අනිත් සියලු දේ වැඩි වෙලා තියෙනවා. ඒ තියෙන්නේ ඩිෆරන්ස් එක ඒ 400 ගන්න. එතකොට එවැනි දේ හරහා අපි පාරිභෝගිකයාගේ ඒ අවශ්‍යතාවයන් වලට ඒ සරිලන විසඳුම් ලබා දෙනවා. අනිත් එක තමයි ගෑස් මිල. දැන් මේ ගෑස් මිල බැලුවොත් බොහෝ අවස්ථාවලදී ලෝකේ ගෑස් මිල පල්ලෙහාට එනකොට ආයතන වලට අමතක වෙනවා පාරිභෝගිකයාට මේ ගෑස් මිල පල්ලෙහාට ගේන්න ඕනේ කියලා. ලෝකේ ගෑස් මිල ඉහළ යනකොට ආයතන වලට එකපාරට මතක් වෙනවා, ආ දැන් අපිට ගෑස් මිල ඉහළ දාන්න ඕනේ කියලා. මෙහෙම කරන්න බෑ. දේශපාලනඥයෝ පිටිපස්සේ යන්න අවශ්‍ය නැහැ. කිරි පිටි මිල වැඩ කරන්න, ගෑස් මිල වැඩ කරන්න, මේ කන්ට්‍රෝල් කරලා තියෙන මිලවල් වැඩි කරන්න දේශපාලනඥයෝ පිටිපස්සේ යන්න ඕනේ. අපි සම්පූර්ණයෙන්ම වෙනස් කරා, ඒක ප්‍රතිපත්තිය වෙනස් කරා. අපි විනිවිද භාවයක් තියෙන වැඩපිළිවෙලක් හඳුන්වලා දුන්නා. මේවා තමයි අපි මේ අලුත් මේ ප්‍රතිසංස්කරණ හැටියට කරගෙන යන. තව ගොඩක් දේවල් තියෙනවා කියන අවස්ථාවන්න. ඊට පස්සේ තියෙන ආයතනව ගත්තාම ආහාර දෙපාර්තමේන්තුව තියෙනවා. කාලාන්තරයක් තිස්සේ මේවා ගබඩා තියෙනවා, ඒවා කඩන් වැටලා තියෙනවා, ඒවා සමහර ඒවා සුද්ධ පවිත්‍ර කරලා රෙනොවේට් කරලා තියෙනවා. බොහෝ මන්ත්‍රීවරු අද කතා කරපු එක දෙයක් තියෙනවා. ඒක දැන් කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ සහල් මෝල් හිමියන්ගේ ප්‍රශ්න. මේක කෙලින්ම අපේ අමාත්‍යංශත් ආහාර දෙපාර්තමේන්තුවත් මැදිහත් වුණා. අවුරුදු ගාණක් තිස්සේ කන්න පහක් මේ අහිංසක මිනිස්සුන්ගේ මෝල් වැහිලා ගියා. මොකද ප්‍රධාන පෙළේ මෝල් හිමියෝ 4-5 දෙනෙක්, 3-4 දෙනෙක් නිසා අරගොල්ලන්ගේ බැංකු ණය ගෙවා ගන්න බැරි වුණා. ඒ කට්ටිය බංකොලොත් වුණා. ඒ නිසා මේක ඒකාධිකාරියක් වෙන්න ගියා. ඒ අවස්ථාවේදී අපි මැදිහත් වෙලා ඔවුන්ට ඒ අවශ්‍ය වැඩපිළිවෙල සකස් කළ රුපියල් මිලියන 1000ක මුදලක් ලබා දුන්නා. නැවතත් ඔවුන්ගේ වැඩපිළිවෙල පටන් ගන්න. ඒකට අපි දැක්කා අලි සයිඩ් මෞලානා මැතිතුමා කතා කරා, සිඩ්නි ජාරත්න මැතිතුමා කතා කරා.
ඕඩර් ප්ලීස්. ගරු කථානායකතුමා මූලාසනයට පෙමි.
ගරු කථානායකතුමනි, ඉස්සෙල්ලාම ඔබතුමාට සුබ පතන්න කැමති. මල්වතු මනායක ස්වාමීන් වහන්සේ විසින් ඔබතුමාට ලබා දීපු ඒ ගෞරවනීය සම්බන්ධය ඔබතුමාට විශ්වාස, අපි බොහොමත්ම ආඩම්බර වෙනවා ගරු කථානායකතුමනි ඒ සම්බන්ධයෙන්. ඊළඟට ගරු කථානායක, මම කියමින් හිටියේ මේ මෝල් හිමියන්ට මේ දීපු ආධාරයේ හරහා අනුරාධපුර, පොළොන්නරුව, ගම්පහ, හම්බන්තොට, කුරුණෑගල, මඩකලපුව, මේ සියලු පළාත්වල මේක ක්‍රියාත්මක වෙනවා. ඊළඟට තව එකක් තමයි අපි ඉතාමත්ම සන්තෝෂයෙන් කියන්න කැමති, මේ මාසේ අන්තිම වෙනකොට අපි මුල්ගල තියෙනවා. මේ රටේ ප්‍රථම උෂ්ණත්වය හා තෙතමනය කළමනාකරණය කරපු මේ ගබඩා ෆෘට්ස් ඇන් වෙජිටබල්ස් පෙරිසබල්, ඒ කියන්නේ එලෝලු සහ පළතුරු ගබඩාවක අවුරුදු 50-60ක් තිස්සේ මේ සම්බන්ධයෙන් බොහෝ දෙනා කතා කරා. නමුත් අපිට ඒක කරගන්න බැරි වුණා. අපි ආඩම්බර වෙනවා. අපි මේ අමාත්‍යාංශ ඉතාමත්ම කෙටි කාලීන වැඩ කටයුත්තක් තමයි කරන්න අපිට හම්බෙලා තිබුණේ. නමුත් අපි මෙට්‍රික් ටොන් 5000ක ගරු කථානායකතුමනි දඹුල්ලේ මාකට් එකට අල්ලලා මුල්ගල තියෙනවා මේ මාසේ අන්තිම වෙනකොට. ඒ හරහා අපි බලාපොරොත්තු වෙනවා ලක්ෂ සංඛ්‍යාත ගොවි ජනතාවට ඒකෙන් සෙතක් ලැබෙයි කියලා. අපි දැකලා තියෙනවා ලංකාදීපේ තියෙන අර කාංචන මේ කුමාර ආර්යදාස කියන මේ ජර්නලිස්ට් අවුරුදු ගානක් තිස්සේ පින්තූර දානවා ලංකාදීපේ පත්තරේ. අලියෝ කනවා මේ තක්කාලි, එහෙමත් නැත්නම් වම්බොටු, එහෙමත් නැත්නම් බටාන, එහෙමත් නැත්නම් වට්ටක්. අපි දැක්කා මේ ඊයේ පෙරදා කොළඹ හතේ නෝනලා තමයි ග්‍රීන් පාත් එකේ මේ වට්ටක් අරන් ගියේ. මේක හැමදාම වෙන වැඩක්. ඉතින් මේකට පිළියමක් හැටියට අපි මේ වැඩේ පටන් ගන්නවා. ඒකට අදාළව අපි 2019 ආයවැයේ පුද්ගලිකාංශයට මේ ආයෝජනයට එන්න කිව්වා. ඒ කියන්නේ ඇග්‍රිකල්චර් ලොජිස්ටික්ස් වලට ඒ කට්ටියට පොඩි ගබඩා හදන්න පුළුවන්, ඒ කට්ටියට උෂ්ණත්වය පාලනය කරපු ලොරි ගන්න පුළුවන්. මේ සියලු දේට අපි ඔක්කොම ඩියුටි අයින් කරනවා. සෙස් එක අයින් කරනවා, පෑල් එක අයින් කරනවා, කස්ටම් ඩියුටි අයින් කරනවා, NBT අයින් කරනවා. ඊළඟට රුපියල් මිලියන 10ක් අපි උපකල්පනය කරොත්, මේකට ආයෝජනය කරොත් රුපියල් මිලියන 20ක ලාභයක් ලැබෙනකම් ඔවුන්ට බදු ගෙවන්නත් අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මෙවැනි සංකල්ප අපි අලුතෙන් ගෙනලා තියෙනවා. මේවා ක්‍රියාත්මක කරනවා. අනිත් එක තමයි ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව. මේ සම්බන්ධයෙන් අපේ අලගියවන්න ගරු මන්ත්‍රීතුමා කතා කරා. ඉතාමත්ම වැදගත් කටයුත්තක් මේකේ කරන්නේ. මේ මට මේ සම්බන්ධයෙන් පැය දෙකක් කතා කරන්න පුළුවන්. නමුත් තියෙන්නේ විනාඩි 2යි. ඒ නිසා මම මේකෙන් කියන්න ඕනේ ඔවුන් කරනවා ඉතාමත්ම ස්වාධීන කාර්යභාරයක්. මම දැක්කා මේ ඊයේ පෙරේදා අද කතා වෙනවා මේ රටේ දළදේශ නිෂ්පාදනයේ වර්ධනය.
ඇමතිතුමාගේ ඔබතුමාගේ විනාඩි 6ක් තියෙනවා.
එහෙමයි ගරු කථානායකතුමනි. කතා කරනවා මේ දලදේශයේ නිෂ්පාදනයේ වර්ධනය ගැන. ඔවුන් උත්සාහ කරනවා කියන්න මේවා මේ එහෙට මෙහෙට කරලා කියලා. ඇයි මේ පදනම් වර්ෂය වෙනස් කරන්නේ? ඇයි මේ මේ සංශෝධනය කරන්නේ කියලා. මේවා සයන්ටිෆිකලි කරන්නේ. මේ මේවා කරන්නේ දේශපාලඥයෝ නෙමෙයි. අපි කවදාකවත් මේවට ඇඟිලි ගහන්නේ නැහැ. ඒ බණ්ඩාර මැතිණිය ඉන්නවා, එතුමිය තමයි අධ්‍යක්ෂ ජෙනරාල් මැතිණිය. ඇය සමග ඉතා විශාල කාර්ය මණ්ඩලයක් වැඩ කරනවා. ඔවුන් ඒ හරි විදියට ඒව කරනවා. උදාහරණයක් හැටියට දැන් මේ කාර්තුවේ මේ 2015 ඒ සංශෝධන කරපු විදිය මංගාව මෙතන දත්ත ලේඛනයේ තියෙනවා ගරු කතානායකතුමනි. 2015 ඉඳලා සියලුම සංශෝධන කාර්තුවක් පාසා කරපු සංශෝධන මම මේක සභාගත කරනවා ඔබතුමාගෙන් කාරුණික ඉල්ලන හැන්සාඩ් එකට එකතු කරන්න කියලා. මොකද සමහර වෙලාවට අපි හිතන දත්තය පස්සේ කාලේ සියලු තොරතුරු ආම පොඩ්ඩක් උඩට යනවා, සමහර වෙලාවට පල්ලෙහාට යනවා. හැම වෙලාවම උඩට හෝ පල්ලෙහාට යන්නේ නැහැ. උදාහරණයක් හැටියට 2015 දී සංශෝධනය කරා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඉන්න කාලේ 2012 ආර්ථික වර්ධනය. මොකද ඒක ඒ පාදක වර්ෂය වෙනස් කරපු නිසා. ඒ නිසා ඔවුන් හිතන් හිටියේ ඔවුන්ගේ කාලේ 2012 ආර්ථිකයේ වර්ධනය වුණේ  6.3% කියලා. නමුත් මේ ස්වාධීන ආයතනය මගින් එය 9.1% කියලා පෙන්නවා. එතකොට 2012 ඒක 9.1% අපිට පෙන්වන්න ඕනේ නැහනේ. මහින්ද රාජපක්ෂ මහත්මයාගේ කාලෙදි මේක ඉහළ ගියා කියලා. ඒකට ඒක මේ කිසිම දේශපාලනයක් නැහැ. ඒක නමුත් ඔවුන්ට ඒක තියාගන්න බැරි වුණා. 2013 අවුරුද්දේ ඔවුන් කිව්ව 7.3 කියලා. නමුත් එයා 3.4 පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා ස්වාධීනව විශ්ලේෂණය කරනවා. ඒත් මම මේක කරුණා කරලා හෑන්ඩ්සාඩ් ගත කරනවා. ඊළඟට මම කතා කරන්න ඕනේ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ තියෙනවා ගරු ආචාර්ය සමන් කැලේගම අපේ අදත් අපිත් එක්ක නෑ, ජීවිතින් අතර නෑ. එතුමා හදිසි අභාවයකට පත් වුණා. එතුමා ඉතාමත්ම ඕනකමින් හදාගෙන ගොඩනගාගත් ආපු IPS ආයතන ප්‍රතිපත්ති අධ්‍යයන ආයතන අද දුෂ්ණි වීරකෝන් ආචාර්යතුමිය සහ ඇයගේ කාර්ය මණ්ඩලය විසින් කරගෙන යනවා. ඒ හරහා මේ ප්‍රතිපත්ති අධ්‍යයනය කරනවා වසරක් පාසා ද ස්ටේට් ඔෆ් ද ශ්‍රී ලංකන් ඉකොනොමි කියලා ඉතාමත්ම මේ ස්වාධීන විශ්ලේෂණයක් ඉදිරිපත් කරනවා. ඔවුන් ඒ කාර්යභාරය කරගෙන අනිත් ප්‍රධාන ආයතනය තමයි ගරු කතානායකතුමනි මම වැඩිපුරම ආදරය කරන්නේ 1990 සුවසැරිය ආයතනය. 1990 සුවසැරිය කියන එක ඇත්ත වශයෙන්ම හීනයක් විතරයි මගේ හිතේ තිබුණේ මම විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වෙන කාලේ. නමුත් ඒක අද හීනයක ඉඳලා ඉතා විශාල සේවාවක් බවට පරිවර්තනය වෙලා ඉන්නවා. මෙතන අපේ රාජිත ගරු ඇමතුමත් ඉන්නවා. ඔහුට මගේ කෘතඥතාවය මේ අවස්ථාවේදී පුද කරනවා. ඔහු මට සියලුම ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙනවා. මම සභාගත කරන්න කැමති රුවන් නිශාන්ත කියලා පුද්ගලයෙක් දැන් සතියකට විතර කලින් Facebook එකේ දාලා තිබිච්ච මේ post එකක් ගරු කතානායකතුමනි මම මේක සභාගත කරනවා ඔබතුමාට හෑන්ඩ්සාඩ් ගත කරන්න කියලා ඉල්ලනවා. මේකේ තියෙනවා කතානායකතුමනි මේකේ තියෙනවා පින්තූරයක් වයසක අංකල් කෙනෙක්. එයයි එයාගේ නෝන මහත්තයයි සාරියක් ඇඳලා මේ පාරේ යනකොට ඒ අංකල් වැටිලා. ඒ අංකල් වැටිලා ඔළුව පේමන්ට් එකේ වැදිලා ඔළුව පැලිලා ලේනවා. එතකොට මේ රුවන් නිශාන්තගේ Facebook එකේ තියෙන්නේ මෙන්න මේක. මේ අංකල්ව පාරේ මුණින් අතර වැටුණා. අමාරුවෙන් දෙතෙනෙක් තුන්දෙනෙක් එක්ක එකතු වෙලා පාරෙන් අයින් කරලා 1990 කෝල් කරලා විනාඩි 5න් මෙතනට ආවා. ඇමරිකාවේ දැක්කේ නෑ මෙච්චර ස්පීඩ් සර්විස් එකක්. එච්චරයි කියන්නේ. මේකේ 1000 ගණන් බොහොම ස්තුතියි. Thank you. මම 1000 ගණන් මේක ෂෙයා වෙලා තියෙනවා. එච්චරයි කියන්නේ. මේ වගේ අංකල්ලා කී දෙනෙක් ඉන්නවද? මේ වගේ ආන්ටිලා කී දෙනෙක් ඉන්නවද? මට මේ වෙලාවේ හොයාගන්න බෑ. නමුත් මම දන්නවා අද වෙනකොට 162,000කට වඩා මේ වගේ කතා තියෙනවා ගරු කතානායකතුමනි. 162,000කට වඩා. අද අපේ ආයතනයෙන් දවසකට දුරකථන ඇමතුම් 1700ක් ගන්නවා දැන් වෙනකොට. පළාත් 8ක අපේ 1990 සුවසැරිය එහෙමත් නැත්නම් සුහපත්ුත්තම් සේවයේ ක්‍රියාත්මක වෙනවා. ඒවා මේ මේ අමාරු කඳුකර ප්‍රදේශවල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දුෂ්කර හම්බන්තොට වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම්
ගරු ඇමතිතුමා තව මිනිත්තුයි තියෙන්නේ ඔබතුමා අවසන් කරනවා
හොඳයි. ඒක වෙන්න පුළුවන් මේ බොහෝ තැන්වල. ඉතින් මේ 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 ක්‍රියාත්මක කරන්න මේ මේ වැය ශීර්ෂයේ මගේ වැය ශීර්ෂයෙන් රුපියල් මිලියන 2000ක් ලක්ෂ 20000ක් වෙන් කරලා තියෙනවා. ඊට අමතරව මේ කට්ටියගේ නවාතැන් සඳහා ඔෆිස් හදන්න රුපියල් මිලියන 600ක් අපි වෙන් කරගෙන තියෙනවා. ඉතින් මේ 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 සේවාව ඉතාමත්ම හොඳින් කරගෙන යන බව ඔබතුමාට
කියන්නයි
මම තත්පර දෙකකින් නවත්වනවා. අපේ අමාත්‍යාංශයේ ගරු ලේකම් චාන්දනී විජේවර්ධන මැතිණියට හා අපේ සියලුම සේවක මහත්ම මහත්මීන්ට මාගේ ස්තුතිය පුද කරනවා. බණ්ඩාර මේ අධ්‍යක්ෂ ජෙනරාල් තුමිය සංඛ්‍යා ලේකම් දෙපාර්තමේන්තුව සහ ඇයගේ කාර්ය මණ්ඩලයේ ස්තුතිය පුද කරනවා. ක්‍රිෂ්ණමූර්ති මිසිස් ක්‍රිෂ්ණමූර්ති ෆුඩ් කමිෂනර් සහ ඇයගේ කාර්ය මණ්ඩලයේ ස්තුතිය පුද කරනවා. ඊළඟට දුමින්ද රත්නායක සෝහන් ඩිසිල්වා 1990 සියලුම ඔහුන ස්වේච්ඡාවෙන් වැඩ කරන්නේ ඒ කාර්ය මණ්ඩලයට 1500ක් වූ කාර්ය මණ්ඩලයට මගේ ස්තුතිය පුද කරනවා. IPS එකේ දුෂ්ණි වීරකෝන් මැතිණිය සහ ඒ කාර්ය මණ්ඩලයටත් අවසාන වශයෙන් මගේ දත්ත විශ්ලේෂක ඇනලිටික්ස් යුනිට් එකේ සහ මගේ සියලුම කාර්ය මණ්ඩලයට මගේ ස්තුතිය පුද කරමින් මගේ වචන ස්වාපය අවසන්
කරනවා. බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමා. ගරු දයා ගමගේ අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 20ක් තියෙනවා.
ගරු කතානායකතුමනි, පළමුවෙන්ම ඔබතුමාට මං සුභ ප්‍රාර්ථනය කරන්න ඕනේ. ශාසන කීර්ති ශ්‍රී දේශාභිමානී සම්මානය පහුගිය 19 වෙනිදා අඟහරුවාදා මල්වතු පාර්ශ්වයෙන් ඔබතුමාට පිරිනැමුවා. මහානායක නාහිමි වරුන් ඇතුළේ ප්‍රධාන කාරක සභාවේ මහා සංඝ සභාවේ ඒකමතික තීරණය අනුව තමයි ඒක ඔබතුමාට පිරිනැමුවේ. විශේෂයෙන්ම මහජන සේවයේදී ඔබතුමා ඔබතුමාගේ නම කිලුටු කරගන්නේ නැතුව ඒ සියලු වැඩ කරපු දේශපාලඥයෙක් හැටියට මේ සම්මානය ඔබතුමාට අනිවාර්යයෙන්ම ලැබිය යුතු සම්මානයක් හැටියට තමයි ඒ ස්වාමින් වහන්සේලා ඔක්කොම කතා කරේ. ඔබතුමා මීරිගම සේනානායකවරුන්ගේ ගමේ උපත ලබා කුඩා කල සිට DS සේනානායක අග්‍රමාත්‍යතුමාගේ ආභාෂය ලබාගත් පුද්ගලයෙක් හැටියටත්, ඒ වගේම කොළඹ ආනන්ද විද්‍යාලයේ හොඳ දේශමාමක චින්තනයකින් පෝෂණය වූ කෙනෙක් හැටියටත්, අද ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යෙක් හැටියට මෙතන අපේ රාජිත ඇමතිතුමා ඉන්නවා, රංජිත් බණ්ඩාර ඇමතිතුමා, මේ වගේ හැම කෙනෙක්ම අපි කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යෙක් හැටියට අපි ආඩම්බර වෙනවා ඔබතුමාට මේ සම්මානය ලැබීම ගැන. සෑම විටම ආගම දහමට අනුව ජීවත් වුණු කෙනෙක් හැටියට, ඒ වගේම යුද හමුදාවේ නිලධාරියෙක් ලෙස ඔබතුමා ඒ ලැබපු අත්දැකීම්, ඒ වගේම මේ හැම එකක්ම ප්‍රයෝජනවත් වුණා. එදා අපි දැක්කා ඔබතුමා සිංහෙක් වගේ මේ පාර්ලිමේන්තුවේ කතානායකවරයා හැටියට අපේ රටට නැවත අපිට ප්‍රජාතන්ත්‍රවාදය ලබා ගන්නට ඒ කරපු සේවාව ඔබතුමාගේ නම ඉතිහාසයේ අනිවාර්යයෙන්ම රැඳෙනවා. එනිසා ඔබතුමාට විශේෂයෙන්ම මේ වෙලාවේ මම සුබ ප්‍රාර්ථනය කරනවා. හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් 2025 පොහොසත් රටක් හදන්න අපි බලාපොරොත්තු වෙන ඒ ගමනට ඔබතුමාගේ දායකත්වය අපිට ලබා දෙන්නට කියලා. විශේෂයෙන්ම මේ අවස්ථාවේ මම අද කැබිනට් ඇමතිවරයෙක් හැටියට මගේ ශිෂ්‍ය වෙනුවෙන් කතා කරන මේ අවස්ථාවේ මම සතුටු වෙනවා. විරුද්ධ පක්ෂයේ කතා කරපු හැම කෙනෙක්ම හොඳ යෝජනා ඉදිරිපත් කරා. ඒ හැම යෝජනාවක්ම මම ලියාගත්තා. ඒ හොඳ යෝජනා හැම එකක්ම අපි අපේ වැඩ කටයුතු වලට එකතු කරලා ක්‍රියාත්මක කරනවා කියන එක විශේෂයෙන්ම ප්‍රකාශ කරන්නට ඕනේ. ඒ වගේම අයවැයෙන් මගේ අමාත්‍යාංශයට බිලියන 87ක්, ඒ කියන්නේ 1,87,000ක් වෙන් කරලා තියෙනවා. මේකට මම විශ්වාස කරනවා මට තව මිලියන දහදාහක් විතර ලෝක බැංකු ව්‍යාපෘතියෙන් ලබාගන්න පුළුවන් වෙයි කියලා. ඒ අනුව විශාල වැඩකොටසක් අපි කරන්නට බලාපොරොත්තු වෙනවා. අපිට මේ වෙලාව වෙනකොට ලොකු අභියෝග රැසකට මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙනවා. පළමුවෙන් අපි බාරගන්නකොට කරු කතානායකතුමනි, අගමැතිතුමා අපිට ඉලක්කයක් දුන්නේ අපනයනීය දෙගුණයක් කරන්න ඕනේ කියලා. මොකද අපේ රටේ අපනයනීය 2005 අපේ ආර්ථිකයෙන් 38%ක් තිබුණ එක ඒක 12%ක් වෙනකන් කඩාගෙන වැටුණා. අපි තායිලන්තයේ වියට්නාමයේ වගේ රටවල් දිහා බලනකොට අඩුම වශයෙන් අපි අරගෙන තියෙන ණය නැවත ගෙවන්න නම්, මොකද අපි ඩොලර් වලින් ණය අරගත්තොත් අපි ඩොලර් වලින් වාරික ගෙවන්නත් ඕනේ, ඒ මුදල් වලට ඩොලර් වලින් පොලිය ගෙවන්නත් ඕනේ. එතකොට මේ ණය ගෙවන්නට නම් අඩුම වශයෙන් අපේ ආර්ථිකයෙන් අපේ අපනයන ආදායම 50%ක් වෙනකන් වර්ධනය කරන්නට අත්‍යවශ්‍යයි. එතකොට මේ වෙනුවෙන් අගමැතිතුමාගේ ඉලක්කය දෙගුණයක්, ඒ කියන්නේ අපි 2020 අන්තිම වෙනකොට ඩොලර් මිලියන 23,000ක් කරන්නට ඕනේ. එතකොට ඔබතුමා දන්නවා මේ දවස් 52ක් කියන්නේ පොඩි කාලයක් කියලා හිතුවත් අපේ රට අපි යන ගමන අවුරුද්දකින් අපි ආපස්සට තල්ලු කරා. ඒ කොහොම වුණත් අද අපිට සතුටු වෙන්න පුළුවන් මේ අවුරුද්ද අන්තිම වෙනකොට අපි ඩොලර් මිලියන 10,300ක තිබුණු අපනයන ආදායම දැන් වෙනකොට ඩොලර් මිලියන 17,000ක් වෙනකන් අපි ගෙනල්ලා තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අපිට 2020 අන්තිම වෙනකොට අපේ ඉලක්කයේ දෙගුණය අගමැතිතුමාගේ බලාපොරොත්තුව අපි ඒ ඉලක්ක අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරනවා කියන එක විශේෂයෙන්ම ප්‍රකාශ කරන්නට ඕනි. අපිට ඩොලර් මිලියන 5,770ක් මේ අවුරුද්ද ගෙවන්නට ඕනි. ඒකෙන් අපි ඩොලර් මිලියන 2,600ක් දැන් ගෙවලා ඉවරයි. අද සමෘද්ධිය ගැන අපි කතා කරනකොට අඩු ආදායම් ලාභීන් එදා නැති බැරි අය ඇති හැකි අය බවට පත් කරන්න ජන සවිය වැඩසටහන පටන් අරගත්තේ එක්සත් ජාතික පක්ෂයේ JR ජයවර්ධන ජනාධිපතිතුමාගේ යුගයේ ප්‍රේමදාස මැතිතුමා තමයි මුලින් මේක පටන් අරගත්තේ. ඊට පස්සේ එතුමා ඒ වැඩසටහන ක්‍රියාත්මක කරලා අවුරුදු දෙකකට තමයි එදා ජන සවිය එතුමා දෙන්න කල්පනා කරේ. මොකද අවුරුදු දෙකක් ඇතුළත ඒ උදවිය සවි බල ගන්නවා. නමුත් පහුගිය රජය මේක දේශපාලනය කරගෙන සමෘද්ධිය කියලා නම වෙනස් කරගෙන සමෘද්ධි ලාභීන් අද 114ක් ඉන්නවා. මේ සමෘද්ධි ලාභීන් 114 අවුරුදු 15-30 සමෘද්ධිය ලබා ගන්නවා 83%. ඒතර එකම කණ්ඩායමකට මේ සමෘද්ධිය දීලා මේ උදවිය දේශපාලනය කරාට අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ මේක දේශපාලන ව්‍යාපෘතියක් කරගන්න. අද අගමැතිතුමා විශේෂයෙන්ම මට උපදෙස් දීලා තියෙන්නේ අලුතෙන් මේ වෙන් කරලා තියෙන 106 ඒ සමෘද්ධි ලාභීන්. මොකද 108 ඉන්නව පුරුත්තු ලයිස්තුවේ. එතකොට මම අනිවාර්යයෙන්ම මේ අවුරුද්ද ඇතුළත මේ 108 සමෘද්ධිය ලබා දෙන්න දැනටම අපි සැලසුම් කරගෙන යනවා. එතකොට අගමැතිතුමා කිව්වේ හරියටම ඇත්තටම සමෘද්ධිය ලැබිය යුතු ඒ 106 තෝරලා සමෘද්ධිය ලබා දෙන්න. ඒ වගේම මේකට වෙනම සැලසුමක් අපි මේකත් එක්කම ක්‍රියාත්මක කරනවා. මොකද අර ගිය රජය කරා වගේ නෙවෙයි මම කල්පනා කරන්නේ අපි නිකන් සල්ලි දුන්නට මිනිස්සුන්ව ගොඩනගන්නට පුළුවන් කමක් නැහැ. අපේ රටේ ජනතාව දිලිඳුකම නැති කරන්න නම් ජනතාව ගොඩනගන්න නම් අපි මේකත් එක්ක සමගාමීව ව්‍යාපෘති ලබන අවුරුදු 3 ඇතුළත 50,000ක් කරන්න සැලසුම් කරනවා. මේකේ ව්‍යාපෘති 20,000ක් අනිවාර්යයෙන්ම අපි පටන් අරගන්නවා මේ අවුරුද්දේ. එතකොට මේ වෙනුවෙන් ඇත්තටම සමෘද්ධි නිලධාරීන් හැම කෙනෙක්ම ගෙනල්ලා මම කතා කරා. ගොඩක් උපාධිධාරී නිලධාරීන් ඉන්නවා. ඒ අයට ඇත්තටම කිසිම තැනක් හරියට හිමි වෙලා නැහැ. ආණ්ඩුවේ රස්සාවක් ගන්න කියලා තමන්ගේ උපාධියත් එක්ක රජයට බැඳුනට පෞගේ රජයෙන් ඔවුන්ගෙන් කිසිම නිසි ප්‍රයෝජනයක් අරගෙන නැහැ කියන එක තමයි මට තීරෙන්නේ. ඉතින් මම කල්පනා කරනවා අපේ ඉන්න සමෘද්ධි නිලධාරීන් හැම කෙනෙක්ටම ඔවුන්ගේ ඒ බලාපොරොත්තු ඔවුන්ගේ ස්ථිර රැකියාව මේ අප්‍රේල් 30 වෙනකොට අපි කොහොම හරි ඔවුන්ට ඒ ස්ථිරත්වය ලබා දෙන්නටත් ඒ වගේම අද අපි සැලසුම් කරා ඔවුන් ඔක්කොටම හොඳ පුහුණුවක් ලබා දෙන්න. පළමුවෙන්ම ධනාත්මක ආකල්ප ලබා දෙන්න. ඒ අනුව ඇත්ත වශයෙන්ම ඒ කණ්ඩායම සම්පූර්ණයෙන්ම ඔක්කොම එකතු කරගෙන මම බලාපොරොත්තු වෙනවා අර ව්‍යාපෘති 20,000 ක්‍රියාත්මක කරන්න. ඒතොර මේ ව්‍යාපෘති 20,000ක් මේ අවුරුද්දේ ක්‍රියාත්මක කරනකොට අපි අලුතෙන් සමෘද්ධිය ලබා දෙන්නේ අවුරුදු 3ක් ඇතුළත අපි බලාපොරොත්තු වෙනවා ඒ කට්ටිය සවි බල ගන්නවා. අපනයන ගම්මාන 5000ක් අපි රට පුරා ඇති කරනවා. දැනටම අපි අපනයන ගම්මාන 300ක විතර පටන් අරගෙන තියෙනවා. ඒතොර මේකේ මැයි මාසේ එක දිනයක මම සැලසුම් කරනවා අපනයන ගම්මාන 500ක් රට පුරා එක දවසේ පටන් අරගන්න. එතකොට මේකට විරුද්ධ පක්ෂයේ ඉන්න ඔබතුමාලත් මේකට අපිත් එක්ක එකතු වෙන්න කියලා මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. මොකද අපි දෙගොල්ලෝ රණ්ඩු කරගත්තට වැඩක් නැහැ. අපි රාජපක්ෂ ජනාධිපතිතුමාට බැන්නේ කියලා මේකේ තේරුමක් වෙන්නේ නැහැ. එතුමා අරගත්ත ණය දැන් මේ ආයවැය අපි අරගත්තොත් එීම මේ ආයවැයේ ඩොලර් මේ රුපියල් බිලියන 450න්ම 50.15%ක්ම තියෙන්නේ රාජපක්ෂ ආණ්ඩුව ගත්ත ණය සහ පොලිය. එතකොට ඒකේ ඉතුරු මුදල තියෙනවා අපේ රජයේ නිලධාරීන්ගේ වැටුප්, ඒ වගේම අපේ විශ්‍රාමිකයන්ගේ දීමනා තව 54%ක්. එතකොට අපි පොහොර සානාදේරේ කියලා ඉවර වෙලා අපි වෙන් කරන්නේ 2%ක් විතර. සමුද්‍රයට කියලා වෙන් වෙලා තියෙන්නේ ඔක්කොම ගත්තොත් 6%ක් විතර. එතකොට මේ විදිහට බලනකොට මේ ණය උගුලෙන් ගොඩ එන්න නම් රාජපක්ෂ ජනාධිපතිතුමාට බැන්නේ කියලා වැඩක් වෙන්නේ නැහැ. අපි අපේ රටේ නිෂ්පාදනය වැඩි කරන්නට ඕනේ. අපිට අපේ රටේ නිෂ්පාදනය වැඩි කරලා ඒ නිෂ්පාදනයේ අපි අගේ දාමේ වැඩි කරන්න ඕනේ. අගේ දාමේ වැඩි කරලා අපි ඒව අපනයනය කරලා අපි ඩොලර් වලින් අපි මේ මුදල් අපේ රටට ගේන්න ඕනේ. මේකට විසඳුම් දෙකයි තියෙන්නේ. එකක් අපේ කෘෂි ශාස්ත්‍රයේ විශේෂයෙන්ම වැඩි කරන අතරේ ඒ වගේම කර්මාන්ත. දැන් අද සමහරු සිහින කිව්වා සිහිනයක් නැත්නම් අපිට කවදාක්වත් අපි බලාපොරොත්තු වෙන දේවල් කරන්න පුළුවන් කමක් නැහැ. අපි පොඩි කාලේ ඉඳන් අපි සිහිනයක් තියාගෙන තමයි අද අපි මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. එහෙම සිහින නැති උදවිය හැමදාම ඒ ඉන්න තත්ත්වෙම තමයි ඉන්නේ. ඒක නිසා අපි දකින සිහිනය අපි සැබෑ කරගන්න හැම විස්සෙම සැලසුමක් කරලා ඒ සැලසුම අපි දියත් කරනවා. අද අපි එක්සත් ජාතික පක්ෂ රජයක් හැටියට පළවෙනි ආයවැය එක්සත් ජාතික පක්ෂ රජයක් හැටියට, එහෙම නැත්නම් එක්සත් ජාතික පෙරමුණක් හැටියට අපි ඉදිරිපත් කරන. ඒතර මේ ආයවැය තුළ අපි අනිවාර්යයෙන්ම මේ වැඩ කටයුතු ටික කරනකොට ක්‍රියාත්මක කරනකොට අපි අරුඳ හොඳ අඩිතාලමක් මේ අවුරුද්දේ දානවා 20-25 රට පොහොසත් කරන්න. ඒක නිසා විශේෂයෙන්ම මගේ අමාත්‍යංශයට දරු කතානායකතුමනි විශාල වගකීමක් පැවරලා තියෙනවා. මේ සමෘද්ධි ලාභීන් 114ක්, ඒ වගේම තව 108,000ක්, එතකොට 122,000ක්. මේ කට්ටිය බලගන්නවන්න විතරක් නෙවෙයි. එතකොට අනිත් පැත්තෙන් අරගත්තම අපේ වැඩිහිටි ජනතාව ගත්තොත් එහෙම අද මුළු ආසියාවෙම වැඩිම ප්‍රතිශතයක් වැඩිහිටියෝ ඉන්නේ අපේ රටේ. එතකොට 126ක් ඉන්නවා. මේකේ වයස අවුරුදු 70කට වඩා වැඩි උදවිය ඉන්නවා 110ක්. එදා වැඩිහිටි දිනය ඔබතුමත් ප්‍රධාන අමුත්ත හැටියට අම්පාරේ වැඩිහිටි දිනයට සහභාගී වුණා. එදා ඒ වැඩිහිටියෝ 5000ක් විතර සහභාගී වුණ අවස්ථාවේ ගොඩක් උදවිය මාත් එක්ක ඇවිල්ලා කතා කරලා කිව්වේ අපිට මේ රුපියල් 2000 දීමනාව නෙවෙයි වැදගත් වෙන්නේ. අපිට තවම අපේ ඇඟේ හයිය තියෙනවා. අපිට වැඩක් කරන්නට පුළුවන්. ඒක නිසා අපිට මොකක් හරි ණයක් ගන්න අපිට ක්‍රමයක් සලසලා දෙන්න. බැංකුවලට ගියාම අපිට ණයක් දෙන්නේ නැහැ. නමුත් අපිට ණයක් අරගත්තොත් තේම අපිට ඊට වඩා වැඩි ආදායමක් ලබා ගන්නට පුළුවන්.
ප්‍රමිතවට විනාඩි 3ක් තියෙන ඔබතුමාට.
ඒතර මේ ආකාරයට ඒ වැඩිහිටියන්ට වෙනම වැඩපිළිවෙලක් අපි ක්‍රියාත්මක කරනවා. අද වෙනකොට අපි වැඩිහිටියෝ හැම දිස්ත්‍රික් එකකටම බස් දෙක ගානේ බස් 50ක් දෙන්න අපි දැනට තීරණය කළා තියෙනවා. ඒ කටයුත්ත තව මාස 2ක් ඇතුළත අපිට ලබා දෙන්නට පුළුවන්. ඒ වගේම වැඩිහිටි මධ්‍යස්ථාන හැම දිස්ත්‍රික් එකකටම එක ගානේ හදන්න. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම තවත් මේ පොඩි ස්ථානයක් අපි වැඩිහිටියන්ට එක්ව වෙන්න පුළුවන් මධ්‍යස්ථාන හදන්න දැන් අපි සැලසුම් කරලා තියෙනවා. ඊළඟට වැඩිහිටි නිවාස ගත්තම වැඩිහිටි නිවාස අපේ නොයිකුත් ස්වේච්ඡා සංවිධාන පවත්වගෙන යන 306කට අපි මිලියන 2 ගානේ දීලා ඒවා වැඩි දියුණු කරන ඉවර වෙලා අපි බලාපොරොත්තු වෙනවා ඒවැය පහසුකම් වැඩි කරන්නත් ඒ වගේම තව වැඩි ප්‍රමාණයකට එතන නවාතැන් දෙන්න. මේ ආකාරයට අපි වැන්දපු කාන්තාවන් ගත්තොත් 650,000ක් ඉන්නව ගරු කතානායකතුමනි. ඒතොර වැන්දපු කාන්තාවන් වෙනුවමුත් අපි විශාල වැඩපිළිවෙලක් අපි සකස් කරගෙන යනවා. ඒ වගේම අද සමෘද්ධිය ගත්තොත් අපි සමෘද්ධි බැංකු තියෙනවා 1073ක්. මේ බැංකු 1073ම මේ එකක්වත් පරිගණක කළා නැහැ. එතකොට අද ඒවා ඔක්කොම තව මාස කීපයක් ඇතුළත පරිගණක කළා. මම බලාපොරොත්තු වෙනවා අගමැතිතුමා විශේෂයෙන්ම මට යෝජනා කරේ මේ පල්ලෙහාම ඉන්න උදවියට පුළුවන් තරම් උදව් කරන්න. ඒක නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ බැංකු ශිෂ්ටිය තුලින් ඉදිරියේදී බිලියන 500ක් ඒ කියන්නේ දශලක්ෂ 5000ක් අපි දශලක්ෂ 50000ක් දශලක්ෂ 50000ක් අපි ඉකොනොමි එකට එහෙම නැත්නම් අපේ රටේ සංවර්ධනය වෙනුවෙන් යොදවන්නේ. ඒතකොට මේ ආයවේ
ගරු ඇමතිතුමා වෙලාව අවසන් වෙගෙන යනවා.
ගරු කතානායකතුමනි අන්තිම විනාඩියක් දෙන්න මට. සමහර වෙලාවට හැමෝටම හිතන්න පුළුවන් මේ දේවල් කරන්නට මේ ආයවේ මුදල් නැහැ කියලා ඉවර වෙලා. මට තියෙන මුදලට වඩා වැඩි යමක් කරන්නට පුළුවන් දේවල් අද මම සැලසුම් කරගෙන යනවා. ඒතකොට මේ බැංකු ටික එක අපි ජනතාවගේ මුදල් වලින්ම අපි ජනතාවට සේවය කරන වැඩසටහනක් තුළ අපි අපේ අපනයන ආදායම වැඩි කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා කියන එක පවසනවා විශේෂයෙන්ම. ඒ වගේම මංගල ඇමතිතුමාට එතුමගේ මේ ආයවැයෙන් අපේ අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කරපු මුදල ගැන මගේ ගෞරවයේ ස්තුතිය ප්‍රකාශ කරනවා. ස්තුති.
බොහොම ස්තුතියි ගෞරවනීය ඇමතිතුමා. ප්‍රාථමික කර්මාන්ත සමාජ සයිබල ගැන්වීම අමාත්‍යාංශයේ C124 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු ඇමතිතුමා.
ගරු කතානායකතුමනි පිටුව 25 20 පේලියට ඉක්බිතිව පහත සඳහන් ආයතන ආදේශ කළ යුතුය. ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සයිබල ගැන්වීම් අමාත්‍යාංශය පුනරාවර්තන බිලියන 82යි බිලියන 357යි 660,000ක් මූලධන බිලියන 3යි මිලියන 887යි 300,000ක් මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සයිබල ගැන්වීම අමාත්‍යවරයා සඳහා ශීර්ෂ 124 ලෙස නව වැය ශීර්ෂයක් ඇතිකර ඒ සඳහා ප්‍රතිපාදන සැලසීම ශීර්ෂ 216 සමාජ සේවා දෙපාර්තමේන්තුවට ශීර්ෂ 331 සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට අදාළ ප්‍රතිපාදන කම්කරු වෘත්තීය සමිති සම්බන්ධතා සහ සමාජ සයිබල ගැන්වීම අමාත්‍යාංශයෙන් සහ ශීර්ෂ 289 අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කෘෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග හා දීවර ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයෙන් මෙම අමාත්‍යාංශය වෙත මාලු කිරීමයි. ශීර්ෂ 124 ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සයිබල ගැන්වීම් අමාත්‍යවරයා වැඩසටහන් 1 මෙහෙයුම් වැඩසටහන මිලියන 688යි 480,000යි මිලියන 93යි 710,000යි වැඩසටහන 2 සංවර්ධන වැඩසටහන බිලියන 10යි මිලියන 250යි 180,000යි බිලියන 2යි මිලියන 169යි 610,000යි
සංශෝධන සහිතව කාර්ක සභාව එක්කද
ආයි
ශීර්ෂ 216 සංශෝධන ඉදිරිපත් කිරීමට
පිටුව 36 19 20 සහ 21 පේලි ඉවත් කර 25 වෙනි පිටුවේහි නව ශීර්ෂ 124 යටතේ පහත දක්වන කොටස ආදේශ කළ යුතුය. ශීර්ෂ 216 සමාජ සේවා දෙපාර්තමේන්තුව වැඩසටහන 1 මෙහෙයුම් වැඩසටහන මිලියන 42යි 270,000යි මිලියන 3යි 710,000යි වැඩසටහන 2 සංවර්ධන වැඩසටහන මිලියන 539යි 730,000යි මිලියන 167යි 310,000යි
සංශෝධන සහිතව කාර්ක සභාවෙන් ගජ
ආයි
389 සංශෝධන ඉදිරිපත් කිරීමට
පිටුව 22 19 සහ 20 පේළ ඉවත් කර 25 වෙනි පිටුවේ නව ශීර්ෂ 24 යටතට මාරු කළ යුතුය. ශීර්ෂ 289 අපනයන කුෂිකර්ම දෙපාර්තමේන්තුව වැටසටහන් 2 සංවර්ධන වැටසටහන මිලියන 677යි මිලියන 666යි.
සංශෝධන සහිතව කාර්යක සභාවේ ගැද ආයි ශීර්ෂ 331 සංශෝධන ඉදිරිපත් කිරීමට
පිටුව 37 3 සහ 5 දක්වා පේළ ඉවත් කර 25 වෙනි පිටුවේ නව ශීර්ෂ 124 වෙත මාරු කළ යුතුය. ශීර්ෂ 331 සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව වැඩසටහන් 1 මෙහෙයුම් වැඩසටහන මිලියන 354යි 310යි මිලියන 10යි 210යි. වැඩසටහන් 2 සංවර්ධන වැඩසටහන මිලියන 63යි මිලියන 805යි 710යි මිලියන 776යි 810යි.
සංශෝධන සහිතව කාර්යක සභාවේ ගැද
ආයි
පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ අමාත්‍ය මණ්ඩලයේ සමාජික නෝනම අමාත්‍යංශය ශීර්ෂ 53 සංශෝධන ඉදිරිපත් කිරීමට
පිටුව 13 1 සිට 6 දක්වා පේළ ඉවත් කර ඒ වෙනුවට පහත සඳහන් ආයතනය ආදේශ කළ යුතුය. ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය මණ්ඩලයේ සමාජික නොවන අමාත්‍යංශය පුනරාවර්තන බිලියන 1යි මිලියන 314යි 110යි මූලධන බිලියන 2යි මිලියන 477යි 962000යි. ශීර්ෂ 53 ආර්ථික ප්‍රතිසංස්කරණ සහ පොදු සැපයීම් අමාත්‍ය මණ්ඩලයේ සමාජික නොවන අමාත්‍යවරයා වැඩසටහන් 1 මෙහෙයුම් වැඩසටහන මිලියන 110යි 110යි බිලියන 2යි මිලියන 69යි. මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ අමාත්‍යාංශයේ නම වෙනස් කිරීම ශීර්ෂ 252 ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණුවා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ සිට මෙම අමාත්‍යාංශයට මාරු කිරීම ශීර්ෂ 300 ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව කුෂිකර්ම ග්‍රාමී ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ දීවරහා ජල සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ සිට මෙම අමාත්‍යාංශයට මාරු කිරීම සහ හදිසි පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන් රථ සේවාවක් ස්ථාපිත කිරීම යන උපව්‍යාපෘතිය හා ඒ සඳහා වෙන් කර ඇති රුපියල් බිලියන 2ක ප්‍රතිපාදනය සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ සිට මෙම අමාත්‍යාංශයට මාරු කිරීමයි.
සංශෝධන සහිතව කාර්යක සභාවේ ගැද
ආයි
ශීර්ෂ 252 සංශෝධන ඉදිරිපත් කිරීමට
පිටුව 18 11 සහ 12 පේළ ඉවත් කර 13 වෙනි පිටුවේ ශීර්ෂ 53 යටතට මාරු කළ යුතුය. ශීර්ෂ 252 ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව වැඩසටහන 1 මෙහෙයුම් වැඩසටහන මිලියන 900යි මිලියන 107යි. මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ ශීර්ෂ 252 ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයෙන් ඉවත් කර මෙම අමාත්‍යාංශය වෙත මාරු කිරීමයි.
සංශෝධන සහිතව කාර්යක සභාවේ ගැද
ආයි
ශීර්ෂ 300 සාසන සංශෝධන ඉදිරිපත් කිරීමට
පිටුව 23 6 සහ 7 පේළ ඉවත් කර 13 වෙනි පිටුවේ ශීර්ෂ 53 යටතට මාරු කළ යුතුය. ශීර්ෂ 300 ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව වැඩසටහන 1 මෙහෙයුම් වැඩසටහන මිලියන 298යි මිලියන 301යි 962000යි. මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ ශීර්ෂ 300 ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව කුෂිකර්ම ග්‍රාමීය ආර්ථික කටයුතු පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ දීවර ජල සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ සිට මෙම අමාත්‍යාංශය වෙත මාරු කිරීමයි.
සංශෝධන සහිතව කාර්යක සභාවේ ගැද
ආයි
විශේෂ ප්‍රදේශ සංවර්ධන අමාත්‍ය මණ්ඩලයේ සමාජික නෝන අමාත්‍යංශයේ ශීර්ෂ 56 සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යමා
පිටුව 13 7 වෙනි පේළියට ඉහළින් පහත සඳහන් ආයතනය ඇතුළත් කළ යුතුය. විශේෂ ප්‍රදේශ සංවර්ධන අමාත්‍ය මණ්ඩලයේ සමාජික නෝන අමාත්‍යංශය පුනරාවර්තන මිලියන 72යි 110යි මූලධන මිලියන 18යි 910යි. ශීර්ෂ 56 විශේෂ සංවර්ධන අමාත්‍ය මණ්ඩලයේ සමාජික නවන අමාත්‍යවරයා වැඩසටහන් 1 මෙහෙයුම් වැඩසටහන මිලියන 72යි 110යි මිලියන 18යි 910යි. මෙම සංශෝධනයේ අභිප්‍රාය වනුයේ 2019 ජනවාරි 16 වෙනි දිනදී අංක 2106න් 10 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය අනුකූලව අලුතින් ස්ථාපනය කරන ලද විශේෂ ප්‍රදේශ සංවර්ධන අමාත්‍ය මණ්ඩලයේ සමාජික නවන අමාත්‍යාංශය ශීර්ෂ 56 යටතේ 2019 විසර්ජන පනත් කෙටුම්පතට ඇතුළත් කිරීම හා ප්‍රතිපාදන වෙන් කිරීමයි.
සංශෝධන සහිතව කාර්ක සභාවෙක් ගද පාර්ලිමේන්තු යළි රැස්වේ. Order, please. මෙම ගැස් සංශෝධන අභිප්‍රාය වනුයේ Order, please. ශීර්ෂ 124, 216, 289, 331, 53, 252, 300 සහ 56 කාරක සභාවේදී සංශෝධන සහිතව සම්මත වූ බව මෙම සභාවට දන්වනු කැමැත්තෙමි. Item 2 and 3 in the order paper. Item number 2, House agreed. Item 3, House agreed.
Aye. Yeah.